ගරු සිල්රාජා ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
மதிப்புக்குரிய அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இங்கே நடைபெறுகின்ற இந்த விவாதத்திற்கு அப்பால் எங்களுடைய மக்களின் பிரச்சனைகள் தொடர்பாக நான் பேச வேண்டியிருக்கின்றது. அவசரகால சட்டம் ஒன்று எந்த தேவையும் இல்லாமல் நிறைவேற்றப்பட்டிருக்கின்றது. இந்த அவசரகால சட்டம் என்பது சிங்கள பௌத்த பேரினவாத காலனி ஆதிக்கம் தமிழர்களுக்கு எதிராக ஒடுக்குமுறைகளை கட்டவிழ்த்துவிட்டு ஜனநாயக ரீதியான அந்த ஒடுக்குமுறைகளுக்கு எதிராக தமிழர்கள் போராட முற்பட்ட பொழுது, ஜனநாயக ரீதியாகவும் ஆயுத ரீதியாகவும் போராட முற்பட்ட பொழுது, தமிழர்களுடைய அந்த ஜனநாயக போராட்டங்களையும் உரிமை போராட்டத்தையும் நசுக்குவதற்காக உங்களால் நடைமுறைக்கு கொண்டு வரப்பட்ட அவசரகால சட்டம் 30 ஆண்டுகளாக தமிழர்களை வேட்டையாடியது. அப்பொழுது ஆளுங்கட்சி எதிர்க்கட்சியாக இருந்த ரெண்டு தரப்புகளும் மகிழ்வாக அந்த அவசரகால சட்டத்தை ஒப்பேற்றினீர்கள். அது எங்களுடைய பெண்களை கற்பழிப்பதற்கும் எங்களுடைய இளைஞர் யுவதிகளை கேட்பார் என்று கைது செய்து சித்திரவதை செய்து கொலை செய்வதற்கும் எங்களுடைய தேசத்து செல்வங்களை கொள்ளையடித்து தென்னிலங்கைக்கு கொண்டு வருவதற்கும் அந்த அவசரகால சட்டத்தை நீங்கள் பயன்படுத்தினீர்கள். ஆனால் இன்று உங்களுடைய மக்களுக்கு அச்சப்பட்டு, உங்களுடைய மக்களுக்கு எதிராக எதிர்காலத்தில் உங்களுடைய மக்களிடமிருந்து வரக்கூடிய எதிர்ப்பை சமாளிப்பதற்காக நீங்கள் இந்த அவசரகால சட்டத்தை கொண்டு வந்திருக்கிறீர்கள். இந்த போக்கு உங்களை ஒரு மிக அதல பாதாளத்துக்கு கொண்டு செல்வோம் என்பதனை இந்த இடத்திலே நான் பதிவு செய்து கொண்டு, இன்றைய தினம் 25 ஆண்டுகளுக்கு முன்னர் யாழ்ப்பாணம் ஸ்ரீலங்கா இராணுவத்தினரால் ஆக்கிரமிக்கப்பட்ட பொழுது, சூரிய கதிர் இராணுவ நடவடிக்கை மூலம் ஆக்கிரமிக்கப்பட்ட பொழுது, 96ஆம் ஆண்டிலே இராணுவத்தினரால் கைது செய்யப்பட்டு பாலியல் வல்லுறவுக்கு உள்ளாக்கப்பட்டு படுகொலை செய்யப்பட்ட கிரிசாந்தியினுடைய 25வது ஆண்டிலே அவருக்கு இன்னும் நீதி கிடைக்கவில்லை. அவரையும் முருகனம் மனதிலே நிறுத்திக் கொண்டு குருந்தூர் மலையிலே, முல்லைத்தீவு மாவட்டம் கரைத்துறைப்பட்டு பிரதேச செயலாளர் பிரிவிலே குருந்தூர் குளத்துக்கு கீழே 178 ஏக்கர் விவசாய காணி 72ஆம் ஆண்டிலிருந்து உறுதிகள் வழங்கப்பட்டு பெர்மிட் வழங்கப்பட்டு விவசாயிகளால் விவசாய நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகின்றது. அந்த விவசாய நடவடிக்கைகளை தடுத்து நிறுத்துமாறு அங்கிருக்கின்ற ஒரு பௌத்தப்பிக்கு ஜனாதிபதி செயலகத்துக்கு அழுத்தம் கொடுத்து, ஜனாதிபதி செயலகம் ஊடாக முல்லைத்தீவில் இருக்கக்கூடிய வனலாகாவினருக்கு அழுத்தம் கொடுத்து அவர்களுக்கு எதிராக வழக்கு நடவடிக்கைகளை முன்னெடுங்கள், அதை தடுத்து நிறுத்துங்கள் என்று சொல்லி நெருக்கடிகள் கொடுக்கப்படுகின்றது. இந்த செயல்பாடு உடனடியாக நிறுத்தப்பட வேண்டும். அதேபோன்று மயிலத்த மடுவிலே கடந்த வருடம் ஆகஸ்ட் மாதத்தோடு இந்த ஆண்டு ஆகஸ்ட் மாதத்தோடு அந்த மயிலத்த மடுவிலே ஆக்கிரமித்த சிங்கள விவசாயிகள் வெளியேறுவார்கள் என்று நீதிமன்றம் சொல்லியிருந்தது, அங்கே நோட்டீஸ் ஒட்டப்பட்டிருந்தது. ஆனால் இன்று அதை தாண்டி அமைச்சர் கூட கௌரவ சமல் ராஜபக்சே அவர்கள் கூட எங்களுக்கு வாக்குறுதி அளித்திருந்தார், அவர்கள் அங்கிருந்து விலகி விடுவார்கள் என்று சொல்லி. ஆனால் இன்று பல மாதங்கள் கடக்கின்ற நிலைமையிலே அங்கே தொடர்ந்து மேலும் பல 1000கணக்கான ஏக்கர் நிலங்கள் அழிக்கப்பட்டு அங்கே உள்ள மாடு வளர்ப்பை முழுமையாக தடுக்கின்ற விதமாக பெரும்பான்மையின மக்கள் மகாவலி அபிவிருத்தி அதிகார சபையினுடைய உதவியோடு அந்த காரியத்தை செய்து கொண்டிருக்கின்றார்கள். ஆகவே அது உடனடியாக நிறுத்தப்பட வேண்டும். இது ஒரு இனவாத செயல்பாடு. இப்படிப்பட்ட செயல்பாட்டை முன்னெடுக்கிற மகாவலி அபிவிருத்தி அதிகார சபைக்கு எப்படி ஆசிய அபிவிருத்தி வங்கி, உலக வங்கி போன்றன உதவிகளை வழங்குகிறன என்ற கேள்வியையும் இந்த இடத்திலே நான் எழுப்பிக் கொள்ள விரும்புகின்றேன். அத்தோடு யாழ்ப்பாண மாவட்டத்திலே அரசியல் பழிவாங்கல்கள் தொடர்ந்து கொண்டிருக்கின்றது. யாழ்ப்பாணத்திலே இந்த வீட்டு திட்டத்தின் கீழ் வீட்டு திட்டங்கள் வழங்கப்படுகின்ற பொழுது அரசாங்கம் ஒரு புள்ளி முறையை அறிமுகப்படுத்தி இருக்கின்றது. அங்கிருக்கக்கூடிய அபிவிருத்தி உத்தியோகத்தர்கள், கிராம சேவையாளர்கள், கிராம அமைப்புகள் இணைந்து புள்ளிகளை வழங்கி அதிலே முன்னுரிமை அடிப்படையில் அந்த புள்ளிகளின் அடிப்படையில் தெரிவு செய்யப்படுகின்றவர்களுக்கு தான் வீட்டு திட்டங்கள் வழங்கப்பட வேண்டும் என்பது நடைமுறை. அப்படிப்பட்ட முறைகளுக்கு அமைவாக செயல்பட்ட தென்மராட்சி பிரதேச செயலகத்திலே பணியாற்றிய துஷ்யந்தன் என்று சொல்லப்படுகின்ற ஒரு அபிவிருத்தி உத்தியோகத்தர் பழிவாங்கப்படுகின்ற முகமாக இடமாற்றம் செய்யப்பட்டிருக்கின்றார். உள்நாட்டு அலுவல்கள் இராஜாங்க அமைச்சினாலே வந்து அந்த கடிதம் அனுப்பப்பட்டிருக்கின்றது. இந்த இடத்திலே பிரதேசம் யாழ் மாவட்ட அரசாங்க அதிபர் கூட அவருடைய அந்த மேல்முறையீடு தொடர்பாக எந்தவித விசாரணைகளும் செய்யாமல், அவர் மீது பிரதேச செயலாளரால் சுமத்தப்பட்ட ஆதாரமற்ற குற்றச்சாட்டுகளை பற்றி எந்தவித விசாரணைகளும் செய்யாமலே அவருடைய இடமாற்றத்தை உறுதிப்படுத்துகின்ற விதமாக அவர் நடந்து கொண்டிருக்கின்றார். ஆகவே இந்த அங்கஜன் ராமநாதன் நாடாளுமன்ற உறுப்பினருடைய முறைகேடான இந்த வீட்டு திட்ட பயனாளிகள் தெரிவுக்கு எதிராக அவர் முறையாக நடந்து கொண்ட பொழுது அவர் பழிவாங்கப்படுகின்ற விதமாக அவருக்கு எதிராக நடவடிக்கைகள் மேற்கொள்ளப்படுகின்றது. அது தொடர்பான ஆவணங்களை நான் இங்கே சமர்ப்பிக்கின்றேன், சபாபட்டத்திலே உங்களுடைய அனுமதியோடு சமர்ப்பிக்கின்றேன். அத்தோடு இன்னும் ஒரு விடயத்தோடு நான் முடித்துக் கொள்கின்றேன். யாழ் மாவட்டத்திலும் வட மாகாணத்திலும் கோவிட்டால் உயிரிழப்பவர்களுடைய எண்ணிக்கை அதிகரித்துக் கொண்டு செல்கின்றது. அந்த அவர்களுடைய அந்த இறந்தவர்களுடைய உடல்கள் வைத்தியசாலைகளிலே தேங்குகின்றது. யாழ்ப்பாணத்திலும் வவுனியாவிலும் மாத்திரம்தான் அந்த மின்சாரத்திலே தகனம் செய்ய முடியும். அனுராபுரத்தில் 4 தகனம் செய்யக்கூடிய இடங்கள் இருக்கின்றன, புலனறுவையில் 4 இடங்கள் இருக்கின்றன, ஆனால் வடமாகாணத்தில் வெறுமனே 2 தான் இருக்கின்றது. ஆக இதன் காரணமாக அனுராபுரத்துக்கும் புலனறுவைக்கும் இந்த உடல்கள் எடுத்துச் செல்லப்படுகின்றது. இது உறவினர்களுக்கு விருப்பம் இல்லை, ஆனாலும் நீண்ட நாட்களாக அவர்கள் அந்த உடல்களை வைத்துக் கொண்டு இருக்க முடியாத நிலையில் அவர்கள் அனுமதிக்கின்றார்கள். ஆகவே உடனடியாக அரசு இவர்களை அந்த மாவட்டங்களிலே மின்சாரத்தில் தகனம் செய்கின்ற தகன எரிக்கின்ற கொட்டைகளை அமைக்க வேண்டும், அல்லது விறகுகளை போட்டு அதிகளவு விறகுகளை போட்டு அந்த உடல்களை எரிப்பதற்கு நீங்கள் ஒரு முடிவெடுக்க வேண்டும் என்று இந்த இடத்திலே நான் கேட்டுக் கொள்வதோடு அடுத்த இன்னமொரு விடயம், வடபிராந்திய போக்குவரத்து சபையிலே
அது தவசேதி 2021 முதல் பணத்தை சாசோதன பணத்தை சாக்சாக்கரண முகத்தே மேரட்டே ஆயோஜனை அவசிய முதல் இவகேம சங்வர்தனை அவசிய முதல் යම් ආකාරයකට බදු ගෙවීම පැහැරහැරීමක් සිද්ධ වෙලා තිබෙන මුදල් නැවත රටේ ආර්ථික ක්‍රියාවලිය වෙනුවෙන් වෙන්කර ගැනීම වෙනුවෙන් අද මේ මුදල් පනත සාකච්ඡා කරන මොහොතේ අවස්ථාව ලැබීම පිළිබඳව ඉතාමත්ම සතුටු වෙනවා. කතා කරන්න අවස්ථාවක් ලැබීම මා හිතනවා ඇත්තම අද රට තීරණාත්මක මොහොතක තිබෙන්නේ ලෝක වසංගතයක් පැතිර යන මොහොතේ අත් වශයෙන්ම අර මුදල් වල අවශ්‍යතාවය වෙනදාට වඩා ඉතාම දැඩි ලෙස පවතිනවා රටේ අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන්. මේ රටේ මුදල් අවශ්‍ය මොහොතකදී රජයට APCR කිරීමේ ක්‍රියාවලිය වේවා, එන්නත් කරන ක්‍රියාවලිය වේවා, නිරෝධායන ක්‍රියාවලිය වේවා, සමස්ත සෞඛ්‍යංශ ආරක්ෂාව සහ වෙනත් කටයුතු වෙනුවෙන් ගරු මුදල් අමාත්‍යතුමාට ඉතාමත්ම පහසුවෙන් ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් තරම් ලෝක සහ දේශීය ආර්ථික රටාවක් නෙවෙයි අද පවතින්නේ. ඒ නිසාම මේ ක්‍රියාවලිය වෙනුවෙන් මේ බදු නෙගවපු මුදල් රටේ ආර්ථික ක්‍රියාවලියට ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ ඉඳලා අවස්ථා ගන්නවකදී මේ වගේ ක්‍රියාමාර්ගය අරගෙන තිබෙනවා. මේ වෙලාවේ විපක්ෂය විදියට කටයුතු කරන කණ්ඩායම විවිධ ආකාරයට රජයේ ගජමිතුරන්ට සලකනවා. ඒ වගේම රජය මේ මොහොතේ කටයුතු කරන්නේ ඉතාමත්ම මේ ආර්ථිකය පිළිබඳ කළමනාකාරීත්වයෙන් තොරවයි කියලා මේ ප්‍රකාශ කරන උදවියට මා කතා කරන්න සූදානම් වෙනවා. මේ මොහොතේදී ශ්‍රේෂ්ඨාධික අභියෝජනාධිකරණයේ ලබා දුන තීන්දුවක් පිළිබඳව අවධානය යොමු කරන්න මම කැමැති මූල අසුරාරූඪ මන්ත්‍රීතුමනි, 208 ඇලිරක් 2016 මෙන්න මේ නඩු තීන්දුව අභියෝජනාධිකරණයේ ලබා දුන්නේ මූල අසුරාරූඪ මන්ත්‍රීතුමනි පෞගිය 2019 5 දෙවනිදා. එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවර ගරු රාජිත සේනාරත්න මැතිතුමා එතුමා විසින් පත් කරපු NMR එකේ සභාපතිතුමා ඔබ දන්නවා තාක්ෂණික ක්‍රියාවලියකට ඩිජිටල් කරන එකට මේ තොරතුරු ගෙන ගියපු ඒ කතාව එහිදී එහි සභාපතිවරයා විදියට මේ නඩුවේ විත්තිකාර තුන්වැනි විත්තිකරුවා ඒ කියන්නේ අසිතද සිල්වා මහාචාර්යවරයා වෛද්‍ය අසිතද සිල්වාව පත් කරා. මේ පත් කිරීමෙන් පස්සේ පහුගිය දවසක ඔබ දන්නවා මේ දත්ත ගබඩා ප්‍රමාණයක් අතුරුදහන් වීම පිළිබඳ සාකච්ඡාවක් පවතිනවා. මා කියන්න සන්තෝෂයි ඉතාම කෙටි කාලයක් තිබෙන නිසා මුල අසරාරූඪ මන්ත්‍රීතුමනි මේ නඩු වාර්තාව කියවන විට ගරු විනිශ්චයකාර සමයවර්ධන මැතිතුමා පැහැදිලි කරලා තිබෙනවා අවස්ථා ගණනාවකදී ගරු රාජිත සේනාරත්න මැතිතුමා පත් කරපු මහාචාර්ය අසිතද සිල්වා විසින් මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් දැවැන්ත මංකොල්ලයක් කරලා තිබෙනවා. මේ නඩු වාර්තාව සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් වෙන වෙලාවක ලබා දෙනවා නම් මෙහි තිබෙන සාකච්ඡාව අති ගැඹුරුයි. ඒක බැඳුම් කර ගනුදෙනු වලට වඩා එහා ගියපු එකක්. ඔහු අසිතද සිල්වා මේ NMR එකේ පත් කරන්නේ ගරු මුල අසරාරු මන්ත්‍රීතුමනි ව්‍යවස්ථාව මේ නීතිය පටහැනිවයි. මේ නීතිය කඩලා තමයි ඔහු ඇතුළට ගන්නෙ. අකවුන්ටන්ට් කෙනෙක් ඒ තනතුරේ හිටියා. ඔබ දන්නවා වෛද්‍ය වෘත්තියේ ඊළඟට නීති වෘත්තියේ සහ වෙනත් ඊට අනුසංගික තනතුරු ගණනාවක් මේකේ තිබෙනවා. මේ සමාජිකයන් 13 දෙනෙක් ඉන්නවා. මේ අකවුන්ටන්ට් තනතුර දරපු ඒ මැතිතුමාව ඉවත් කරලා මේකේ වෛද්‍ය වෘත්තියේ ඉන්න අයම එකතු කරන්න ඕන කියලා මේකෙදී මේ අසිතද සිල්ලා මැතිතුමා පත් කරනවා. වෙනත් මේ අසිතද සිල්ලා මැතිතුමාව පත් කරනවා මේ රාජසේනාර මැතිතුමා මේ NMR එකේ සමාජිකයෙක් බවට. කිරීමම
මූලාශ්‍රවරතුමන් කාලයක් තිබෙනවා.
ඊතර පටහැනි ඊට පස්සේ පත් කරාට ඒ එහෙම පත් කරන්න බෑ. මොකද account කෙනෙක් පත් කරනවා නම් යලිත් ඒ තනතුරේම කෙනෙක් පත් කරන්න ඕනන්නේ මෙතුමා කරේ නීතියේ පටහැනි දෙයක්. මේ නඩුව අර්ථවේග පැහැදිලි කරලා තිබෙනවා. මේක තිබුණ අපූර්ව தත්ත්වය තමයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි රිමෙඩියන් 1 කියන පෞද්ගලික ආයතනයේ පිහිටවල ඒකේ ෆවුන්ඩින් ඩිරෙක්ටර් කෙනෙක් මේ අසිත දසිල මැතුමා. මේ ෆවුන්ඩින් ඩිරෙක්ටර් රිමෙඩියන් 1 ආයතනයේ හඳුන්වනවා ප්‍රයිවට් පබ්ලික් පාටිසිපේෂන් එකක් තියෙන කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක රාජ්‍ය පෞද්ගලික හවුලක් විදිහට මේ නඩු වර්තාවේ තියෙනවා තනිකරම රිමෙඩියන් 1 පෞද්ගලික ආයතනයක් කියලා. ඒකේ කිසිම සාක්ෂියක් නැහැ රාජ්‍ය පෞද්ගලික හඳුන්වන්න. ඒ නිසා ගරු මූලාශ්‍රවරු මන්ත්‍රීතුමනි රිමෙඩියන් 1 ආයතනයේ කියන ආයතනයේ කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ලෝකේ තියෙන ඖෂධ සමාගම් වල ඖෂධ මෙහාට ගෙනල්ලා මේ අය පර්යේෂණ පවත්වනවා. මේ පර්යේෂණ පවත්වනකොට ඔබ දන්නවා පහසුවෙන්ම මෙයාලට මේ 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 ක්‍රියාවලියේදී අරමුදලක් ලැබෙනවා 95%ක් රිමෙඩියන් 1 එක ලැබෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයට හම්ුනේ 105යි. ඒ උපකරණ සසියල්ල භාවිතා කිරීම වෙනුවෙන් අවසානයේදී අධිකරණ විමසා සිටිනවා ඔබ ලැබියවන් අතර බිඳවැටීමක් ලැබියවන් අතර ගැටුමකට පත් වෙලා තිබෙනවා නේද කියලා conflict of interest කියන නීතිමය සිද්ධාන්තය ඔබ බිඳදමලා තිබෙනවා. අර රිමෙඩියන් 1 කියන පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයා පෞද්ගලිකව මේ පර්යේෂණ මේ ඖෂධ පිළිබඳ සහතික නිකුත් කරන අතර වාරයේම එන්න මේ මේ කියන ඖෂධ නියාමන කොමිසමේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. එන්නම් මාර්කේ සභාපතිවරයා විදිහට රජයට සේවයක් සලසලා ප්‍රතිස්ථාවක් ලබා ගන්නවා. අනිත් පැත්තෙන් එතුමා රිමෙඩියන් 1 කියන ආයතනයේ කොටස් කරුවෙක් විදිහටත් එහි අයිතිකාරයෙක් විදිහටත් ඔහු කටයුතු කරනවා. කල්පනා කරන්න මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මොන තරම් රාජ්‍ය මුදල් අපහරණයකට මේ තුඩු දුන්න කාරණාවක්ද කියලා මම අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. ගජමිතුරන්ට සැලකුවේ ඔබට ඉතාම පැහැදිලි ක්‍රිස්ටල් ක්ලිය මේක ඉතාම පැහැදිලි ජලය වගේ කතාවක්. මේ අරාජිත සේනාරත්න කියන වෛද්‍යවරයා
ගරුමන්තිතුමා අවසන් කරන්නේ
රිමෙඩියන් 1 ආයතනයේ සභාපති පෞද්ගලික ආයතනයේ සභාපති ඔහු විදේශීය ඒ රිසර්ච් සහ වෙනත් ඖෂධ මෙහෙට ගෙන්වීම සම්බන්ධ නියාමනය පිළිබඳව කටයුතු කරන NMR එකේ සභාපතිවරයා විදිය නිදිමින් මේ රටේ නීතිය
ගරුමන්තිතුමා අවසන් කරන කාලය අවසන් වෙලා තියෙනවා.
ලක්ෂ කෝටි ගණනක් උපයලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා මේ නඩු වර්තාව පිළිබඳව ගැඹුරින් සලකා බලන්න කියලා මේ ගෞරවනීය සභාවට මම ඉල්ලීමක් කරන බොහොම ස්තුතියි කාලය බඳුන්නාට.
සුති ගරුමන්තිතුමා ගරු සමන්පිය හේරත් මන්තිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාසනාඩු ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් මුදල් 52ක් විවාදයට ගන්න අවස්ථාවක අපේ විශේෂයෙන්ම අද නොපෙනෙන මාරයෙක් සමග තමයි කටයුතු කරමින් සිටින්නේ. ඒ වෙද්දී අද මේ රටේ ආර්ථිකයේ මං හිතනවා ඉතාමත් බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙද්දි විශේෂයෙන්ම විදේශවල රැකියා කරන ඒ වගේම ව්‍යාපාර කරන මේ රටවල මං හිතන්නේ මුදල් ආයෝජනය කරනවා ඒ වගේම මේ ප්‍රධාන අරමුණක් බවට පත් වෙනවා මේ රටේ මුදල් ගෙනල්ලා මේ රට තුල ආයෝජනය කිරීම. ඉතින් අතර මං හිතනවා අද වර්තමානයේ මං හිතනවා විපක්ෂයේ කතා කරන්නේ බොහෝ වෙලාවට තමන්ගේ පැත්තෙන් බොහෝ දේවල් මං හිතන්නේ ඒ කාලේ කරපු දේවල් හරිය කියන ස්ථාවරේ ඉඳලා අපි මතක් කරන්න දෙන්න ඕන. මං හිතන්නේ අනුර කුමාර දිසානායක අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා විවිධ ආකාරයෙන් මං හිතන්නේ විවිධ අයගේ නම් ප්‍රකාශයට පත් කරමින් මං හිතයි විවිධ චෝදනා එල්ල කරා. මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන හම්බන්තොට වරායදා විකුණද්දි මං හිතනවා ඒ වෙලාවේ අනුර කුමාර දිසානායක මහත්තයලා හැසිරුනේ ඇටිගෙහෙල් කාපු අර ඉගුඩුවා වගේ තමයි වෙලා හැසිරුනේ. ඒ වගේම මම හිතනවා අද කිසිම ආකාරයකින් දැන් අද වැක්සින් එක මම හිතා ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම අද පැහැදිලිව කියන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙද්දි දැවැන්ත අභියෝගයක් එක තමයි මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒ අභියෝගයත් එක්ක මම හිතන්නේ ඒ අභියෝගයට ඉතාම සාර්ථකව අද මුහුණ දෙමින් තමයි මම හිතනවා මේ වැඩ කටයුතු එතුමා ඉදිරියට කරගෙන යන්නේ. අපි දන්නවා කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් නැහැ ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ මේ ස්ථානයේ ඉන්නවනම් කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ඇති කරන්නේ නැහැ කියන එක මෙහෙම බොහොම වාග්කීම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කතා කරන මහතුරු කවුරුවත් මම හිතන්නේ
MOH එකට තඩුම ගන්න ගිහිලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටවත් ගිහිල්ලා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට සැකයක් පවතිනවා. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන මේ වෙලාවේ අපි දන්නවා ගුරු වැටුප් විෂමතාව හේතු කරගෙන විශාල වශයෙන් දැවැන්ත උද්ඝෝෂණ ගණනාවක් පැවැත්තුණා. ඉතින් ඔය උද්ඝෝෂණ කරන මහත්තුරු ගැනත් අපිට අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම රසායනික පොහොර ජනාධිපතිතුමා නවත්තද්දි රසායනික පොහොර තහනම් කරද්දි ඊ අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා මම හිතන් ජේසී අලවතුල මැතිතුමා මට මතක හැටියට එතුමා කියන අපේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි නැවත රසායනික පොහොර මේ රට ආනයනය කරනවා කියලා. ඉතින් මහ දැවැන්ත මම හිතනවා මේ රටේ 150,000 කද වක්වඩ රෝගීන් 150,000 වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම 30,000 වගේ රෝගීන් ප්‍රමාණයක් ඉන්නවාද වක්වඩ දෙක මක්‍රිය වෙච්ච අය. ඉතින් අද මේ
ගරු මන්ත්‍රීතුමා තවත් වෙන හැටි දෙක කාලයක් තිබෙන්නේ
මහ ජනතාව වෙනුවෙන් මේ රටේ ඒ මහ ජනතාව වෙනුවෙන් මම හිතන්නේ කතා කරද්දි අද ඊයේ මම හිතන්නේ හදිසි නීති පනත විවාදයට ගනිද්දි බොහෝ දෙනෙකුට බොහොම අමාරුවක් තිබුණා. ඒ අමාරුව තමයි ඔවුන්ගේ උද්ඝෝෂණ ටික කරද්දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව ඔවුන්ට පහර දෙයි කියලා මම හිතන්නේ විශාර බයක් තිබුණා. හැබැයි එහෙම කරේ නැහැ. පහුගිය කාලේ විවිධ උද්ඝෝෂණ තිබුණා. විවිධ ආකාරයෙන් මේ රෝගය වතුරවන්න මේ විපක්ෂයේ ඉන්න බොහෝ දෙනෙක් කටයුතු කරද්දි එහෙම ඒ ආකාරයෙන් කටයුතු කරේ නැහැ. ඉතින් බොහොම පැහැදිලිව කියන්න හැම අවස්ථාවකම කටයුතු කරන්නේ මේ රටේ මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වගකීතු රජයක් විදිහට. මම හිතන්නේ අපි දන්නවා පහුගිය කාලේ ෆුඩ් නෝට් කල්ලි ගැන කතා කරා. අපේ අශෝක් අබේසිංහ ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ ඒ වෙලාවේ ප්‍රවාහන අමාත්‍යතුමා විදිහට අඩුම ගානේ බස් එකකට ලයිට් එකක්වත් දාගන්න පුළුවන් හැකියාව තිබුණාද දන්නේ නැහැ. ඉතින් අද මම හිතන්නේ නින්දෙන් ඇහැරලා වගේ කතා කරනවා. ඉතින් ඔබතුමා අපි ඉතාමත්ම ගරු කරන ගරු මන්ත්‍රීතුමෙක්. ඉතින් නමුත් අද මම හිතන්නේ මේ වගේ බින්න බේකල් අදාරින්න එපා කියන අතාරින්න එපා කියන කාරණේ සම්බන්ධයෙන් මේ අවස්ථාව විසිපත් කරන්න ඕන. ඒ වගේම
අගේ නම කිව්වා ඒකේ තමයි කියන්න ඕනේ. එතුමා මම බස් එකකට ලයිට් එකක්වත් දැම්මේ නැහැ කියලා කියනවා. එතුමා ඒක දැනගන්න ඕනේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සමස්ත ලංකාවේම ලංකා ගමනාගමන ලාභ ලැබුවේ
අපි දන්නවා. ඔබතුමා කරපු හැටි මම හිතන්නේ ඒක අපිට විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳටම කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ අපි දන්නවා දෙරණ මාධ්‍ය නාලිකාවේ උකුස්සා වැඩසටහන මම හිතන්නේ විවිධ තැන්වල අපිට සීනිතෝ ගල්ලන ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක අල්ලන්න මම හිතන්නේ විවිධාකාරයෙන් පෙන්ලා දුන්නා දෙරණ උකුස්සා නාලිකාව. ඒ වෙලාවේ මම හිතන්නේ බොහෝ දෙනෙක් කියන්නේ මේ හැම වෙලාවෙම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ දේවල් කරන්නේ කියන මත ඉදන් තමයි බොහෝ මේ විපක්ෂයයි වැඩ කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන ඊයේ හදිසි නීති විවාදයේදී මම හිතන්නේ මේ බොහෝ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු නින්දෙන් ඇහැරලා වගේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට මේ අවස්ථාවේ අපේ කනගාටුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. ඉතින් වාග්කීතු රජයක් විදිහට අපි හැම අවස්ථාවකදී මම හිතනවා මේ අවස්ථාව අපිට සැකයක් තියෙනවා. ගරු මුලාසාරු මන්ත්‍රීතුමනි මට වචනයක් කියන්න දෙන්න මට එක විනාඩියක්. අපි දන්නවා පාරිභෝගික භාණ්ඩවල මම හිතන්නේ අද මාපියාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි සීනි හාල් වලට අමතරව සිමෙන්ති විවිධ ගණන් වලට ව්‍යාපාරික විකුණනවා. මේ වගේ එක අවස්ථාව මට කුලිය පිටියේ ඇති වුණා. 1300 ගානේ එක සිමෙන්ති කොට්ටයක් අලෙවි කරනවා. අපි ගිහිල්ලා එතනට බලද්දි මේ ස්ථානයේ මම හිතන්නේ මේ කටයුත්ත කරන්නේ මෙන්න මේ විපක්ෂයට සම්බන්ධ එක්තරා ව්‍යාපාරිකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බයිනවා. මේ සියල් දේවල් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා. ඉතින් එහෙනම් මට සැකයක් තියෙනවා මේ හැම අවස්ථාවකදීම මේ විපක්ෂයේ අපේ නඩේ මේ හැම දෙයකටම සම්බන්ධ වෙලා මම හිතන්නේ මේ මාපියාව නිර්මාණය කරනවද කියලා සැකයක් අපිට ඇති වෙනවා කියලත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්තයි. මම කතා කරන්න කරුණු කාරණා ගණනාවක් තිබ්බත් ස්තුතිවන්තයි. මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමා, ගරු අජිත් මානපෙරම මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තමයි ලැබිලා
තියෙන්නේ. හරි ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි, අද ඇත්තටම අත්‍යවශ්‍ය සේවා පනත ඇතුළු පනත් ගණනාවක් ගැන සාකච්ඡා කරන වෙලාවේ ඉතා කෙටි කාලයක්. හැබැයි අත්‍යවශ්‍ය සේවා පනතක් ගෙනල්ලා හදිසි නීති පනෝලා රජයේ කාර්යාල භාගයට වැඩි ප්‍රමාණයක් ඒකාධිපති වියරුව තුළ මිලිටරිකරණය තුළින් පාලනය කරන්න ආණ්ඩෝ උත්සාහ දැරීම හරිම කනගාටුදායකයි කියන එක විශේෂයෙන් කියනවා. ඒ වගේම අපි දන්නවා මේ ලෝකෙ කොයි රටද ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි, කොවිඩ් වසංගතය නිසා හදිසි නීතිය පනවල අත්‍යවශ්‍ය සේවා බවට පත් කළේ. ඉතින් අපි දන්නවා අපේ රට පහුගිය කාලේ වෙනකොට ගීනස් පොතට යන්න පුළුවන් වාර්තා ගන්න දුන්නා. රසායන පොහොර සිගිර 100ක් තහනම් කරලා කාබනික පොහොර වලින් වගා කරන්න කියලා කියපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. රසායන ප්‍රවෘත්ති 100% අතහරණ කරපු රට. කොවිඩ් වසංගතය නිසා රට හදිසි නීතියට ලක් කළා රාජ්‍ය සේවය අනිවාර්ය කරපු රට ශ්‍රී ලංකාව ලෝකේ එකම රට. සීනි හංගපු වෙළෙන්දන්ට දඬුවම් නොකර දඩ නොගහ සීනි තොග රාජසන්තක නොකරපු ඒ හංගපු සීනි වල රජයේ මුදල් දීලා මෙදී ගත්ත එකම රට ශ්‍රී ලංකාව වෙලා තියෙනවා. නිරෝධානය කරන කොවිඩ් පවුල් වලට නිරෝධ ඒ බඩුමලු දෙන්න බැරුව අසරණ වෙද්දී බඩුමල දෙන්න බැරුව එයාගේ ආදායම් තත්ත්වය හොයා ඉන්න ගමන් ඒ වගේම කොවිඩ් වසංගතය නිසා ආදායම හිමිච්ච අහිංසක පවුල් වලට රුපියල් 2000 දී ගන්න බැරුව ලත වෙද්දී ගමේ ගිහිලා කෝටි ගණන් වියදම් කරලා ජොගින් ට්‍රැක් හදන එකම රට ශ්‍රී ලංකාව. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා නරු තෙල් ටික ගෑස් ටික ගෙන්න ගන්න බැරුව ඩොලර් හිඟා කරනට ඩොලර් ලෝන් අරගෙන පාරවල් කාපට් කරන එකම රට අපේ ශ්‍රී ලංකාව බවට පත් වෙලා තියෙනවා. දරුවට අධ්‍යාපනය රටේ හමුදාවට දරුවගේ අධ්‍යාපනය දරුවගේ අනාගතය රටේ හමුදාවට බාර දීලා මිලිටරිකරණය තුලින් අධ්‍යාපනය ගෙනියන්න හදන එකම රට ශ්‍රී ලංකාව බවට පත් වෙලා මේ රට ගීන ස්වාර්ථාපත එකතු වෙනවා. ඒ හින්දා මම කියනවා හදිසි නීති පවත්වලා රටක් පාලනය කරන්න බෑ. උගත් නිලධාරීන් පාගල උගතුන්ගේ අදහස් එළියට ගන්න නැතුව මිලිටරිකරණය ඒකාධිපති විහරුව තුලින් උගතුන් බාල්දි කළා රටක හොඳ ප්‍රතිඵල ගන්න බෑ. ඒ හින්දා මම කියනවා මම අහනවා ලෝකේ අපේ රට දියුණු කරන්න පුළුවන්ද මේ මානසික තත්ත්වේ මත අපේ රට එදා නොබෙදි පිළිවෙත මත ලෝකේ ඉහළින් බැබලිච්ච රටක් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුල ඉහළින් බැබලිච්ච රටක් නහි වේරාණි කියන ගාථා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් ලෝක සුවපත් කරපු රටක් ඒත් අද කොමිස් නිසා චීනයේ නායකුලට යට වෙලා චීන සරණ ගච්ඡාමි කියන රටක් බවට පත් වෙලා තියෙනවා කර මූලස්සනේ මන්ත්‍රීතුමනි රටට අත්න ඉරණම කසේකට මම විශේෂයෙන් කියනවා මුදල් ඇමතුමාට මම විශේෂයෙන් කියනවා මේ රට හදන්න පුළුවන් කාම්බෝජයේ කොවිඩ් වසංගතය ඇස්සේ දිනු වුණා නම් බංගලි දේශයේ කොවිඩ් වසංගතය ඇස්සේ දිනු වුණා නම් වියට්නාමයේ කොවිඩ් වසංගතය ඇස්සේ දිනු වුණා නම් මම විශේෂයෙන් කියනවා අපිට මේ රට ගොඩනැගිය හැකි. හැබැයි ඒකාධිපති වියරුවෙන් මිලිටරි පාලනයෙන් රට පාලනය කරන්න නැතුව අර සල්ලි ඩොගින් ට්‍රැක් හදාදා ඇන්ටිජන් ගෙන්වලා එන්නත් වලින් ගසා කන්නේ නැතුව රටේ සල්ලි නැති වෙලාවේ ජොගින් ට්‍රැක් වැඩක් නැහැ රටට මිනිසුන්ට ජීවත් වෙන අවශ්‍යතාවය තියෙනවා. එහෙම කරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව රටේ උගතුන්ට තැන දීලා අඩුම ගානේ අර තිස්ස විතරන කරු ලංකාවේ ඉන්න විශාරද වෛරස් පිළිබඳ විශාරද විශේෂඥයත් ලංකාවේ මන්ත්‍රීවරය වශයෙන් ඉන්නේ නැති ඒ වගේ අයටත් උගතුන්ට තැන දෙන්නේ නැතුව තැන දීලා මේ රට ආදරයෙන් කැපවීමෙන් කටයුතු කරනවා නම් ඔක්කොම එකතු වෙලා කටයුතු කරන මේ හොරකම නවත්තලා රට හදන්න පුළුවන්. සමග ජන බලවේගයේ දේශපාලන පක්ෂයක් වශයෙන් වගකීම් දීපක්ෂයක් වශයෙන් අපි සහය දෙන්න ලෑස්ති. හැබැයි හොරකම් නොකර වංචා නොකර ඒකාධිපති පාලනය අයවත් කළා රට ගොඩනගන්න එක්කහු වෙන්න කියලා අපි ආයචනය කරනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා, ගරු අනුප පැස්කුවල් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුදල් මේ අවස්ථාවේදී විශේෂ මුදල් පනත පිළිබඳවත් අනිත් පනත පිළිබඳවත් කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. අද දිනේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගයත් මේ මුදල් පනත කළු සල්ලි සුදු කරන චෞරයන්ගේ මුදල් සුදු කරන දේශපාලන හෙංචයියන්ගේ මුදල් නීත්‍යානුකූල කරන පනතක් හැටියට හඳුන්වනවා. නමුත් අපි දන්නවා 2005 සිට 2014 දක්වා තිබුණු රජයට විරුද්ධවත් මේ වගේම චෝදනා එල්ල කළා යහපාලන ආණ්ඩුව බිහි කළා අරලියගහ මන්දිරය තුළ ඒ ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා චෝදනා පත්‍ර සකස් කරලා විරුද්ධ පක්ෂයේ සියලුම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට උසාවි ගාන ගිනිල්ලා පොලිසි ගාන ගිනිල්ලා හොර සල්ලි හොයන්න පටන් ගත්තා. ලෝකෙ පුරා ගිහිල්ලා මේ හොරකම් කරපු සල්ලි හොයන්න පටන් ගත්තා. ඩුබායි රටේ ඉඳන් නැගිරි යුරෝපයටත් ගියා අත්අඩංගුවට ගත්තා. නමුත් හොයපු සල්ලියක් නැහැ කරපු දෙයක් නැහැ. අද මේගොල්ලෝ කියනවා
මේ සල්ලි බදු ගෙවන්නේ නැත්තම් හිරේට දාපන් කියලා බදු ගෙවන්නේ නැත්තම් අත්තඩු උඟට ගනින් බදු ගන්නේ නැත්තම් බලෙන් බදු ගනින් කියලා අපිට චෝදනා එල්ල කරා 2014 දී අපේ රජයට එල්ල කරා දේශපාලඥයන්ට එල්ල කරා සමාගම් වලට එල්ල කරා ඒ සියලු දේ පුස්ස බින්දා වගේ බිඳ වැටුණා අපි දන්න අනුර කුමාරලා අර්ලියහ මන්දිරේ චම්පික රණ වල අර්ලියහ මන්දිරේ ඉඳගෙන චෝදනා පත්‍ර සකස් කළා තමයි ඒව කරන්න පටන් ගත්තේ නමුත් මොකක් දුරේ අවසානයේදී පුස්ස බින්දා වගේ අපි දන්නවා එදා මේ එල්ල කරපු චෝදනා සියලුම චෝදනා පුස්ස බින්දා නිසා මේකටත් මේ පනතරත් ගේන්න හදන ඒ වගේ බොරු දීතියක් මේ රට ආර්ථික වශයෙන් දුෂ්කරම තත්ත්වයකට පත්වලා තියෙනවායි කියන එකද මුදල් ඇමතිතුමා ගරු මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා ඒ අවස්ථාව තුළ අපි මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනේ අපේ ආර්ථික ශක්තියත් කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ ගෙවපු නැති බදු වලට ආවර නිරාවරණය නොකරපු මුදල් බදු සහන ලබා දීලා මේ රටේ ආර්ථිකයට එකතු කරගන්න ඕනේ කියන එක තමයි පැහැදිලිව ප්‍රකාශ කර එක මේ ලෝකෙ පුරා තියෙන මේ රට තුලත් තිබුණු මේ විරුද්ධ පක්ෂයෙන් පිළිගත්ත ආර්ථික මූලධර්මයක් 89 71 2002 කියන සියලුම අවුරුදු වල මේ ක්‍රියාවලිය සිද්ධ වුණා ඕනතරම් දේවල් තියෙනවා ආර්ථිකයට හසු නොවන ආදායම් මාර්ග එක්සරේ ආදායම් මාර්ග නීත්‍යානුකූල ආදායම් මාර්ග බවට පත් කිරීම තමයි මිත්‍රවරුනි ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේදී කටු සිද්ධ වෙන්නේ ඒක නිසා අපි දන්නවා මේක තමයි නීත්‍යානුකූල රටේ ආර්ථික ශක්තිමත් කිරීම ක්‍රියාවලියක් ඒකට අපි සියලුම දෙනා සහයෝගය ලබා දිය යුතුයි ඒ වගේම අපි දන්නවා මේ රටේ ආර්ථික ඝාතනය කරන්න මේ විරුද්ධ පක්ෂය සමගි ජන බලවේගයේ ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා මේ කොරෝනා තත්ත්වය තුළ රට පුරාම උද්ඝෝෂණ 800 ගණනක් ඇති කරා කොරෝනා පොකුරු ඇති කරා රට පුරා ගුරුවරුන්ට වැරදි චිත්ත
තවත් විනාඩි දෙක කාලයක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමා
උද්ඝෝෂණ හරහා රට පුරාම ඇති කරා බෝම්බ මොනවාද කොරෝනා මිනිස් බෝම්බ ඇති කළා රට පුරා පැතිරුවා පැති කළ රටේ ආර්ථික බිඳ මිනිස් සම්පදා ඊට පස්සේ කිව්වා මොකද්ද කිව්වේ රට වහන්න කිව්වා සම්පූර්ණයෙන්ම රට වහන්න කිව්වා ලොක්ඩවුන් කරන්න කිව්වා ලොක්ඩවුන් කරා එක පැත්තකින් කොරෝනා ඇති කරමින් අනිත් පැත්තෙන් ලොක්ඩවුන් කරමින් යෝජනා කරමින් ආර්ථික විනාශ කිරීමේ ක්‍රියාවලියට තමයි මේ විරුද්ධ පක්ෂය සූදානම් වෙන්නේ අපි කියන්න සතුරු මේ අවස්ථාවේදී මේ සියලුම කොරෝනා ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එන්නත් කරන ඊටම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා එන්නත් කරන ඊටම ශීඝ්‍රයෙන් සිද්ධ 140ක් එන්නත් දෙකම කරපු පිරිස දැන් ඇති වෙලා තියෙන එක නිසා 160 සීමා මේ මාස තුලම යනවා
ප්‍රබතුම අවසන් කරන කාලය
කරගන්න පුළුවන් රටේ ආර්ථික ශක්තිය මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් ඒක නිසා මේ අලුත් මේ පනතට සහය දීලා මේ මුදල් පනතට සහය දීලා රටේ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා නව රජයෙන් ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින මම නිහඬව සිටි
සුති ගරු මන්ත්‍රීතුමා ගරු හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා ඔබතුමාගේ වැඩි තුනක කාලයක් වෙලා තියෙනවා
බොහොමත් ස්තුති මූලාසන ආරූඪ කරු මන්ත්‍රීතුමනි දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ජනතාවාදී ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරනවා කියලා ජනාධිපතිවරණයේදීත් ඉන්පසුව මහමැතිවරණයේදී තුනින් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත යුතුයි කියලා ඉන්පසුව 20 වන සංශෝධනයත් අවශ්‍යයි මේ රටට සේවය කරන්න කියලා ඊළඟට හදිසි නීතියත් මේ රටට ගෙනෙල්ලා දැන් ජනතාවාදී මේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව තේරුම් අරගෙන තියනවා ජනතාව වෙනුවෙන්ද මේ රජය මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැත්නම් ජාවාරම් කරුවන් එහෙම නැත්නම් ව්‍යාපාරිකින් වෙනුවෙන් ව්‍යාපාරිකින් සාධාරණ ව්‍යාපාරිකින් වෙනුවෙන් කටයුතු කරාට කමක් නැහැ නමුත් අද මේ ආණ්ඩුව ව්‍යාපාරිකින් වෙනුවෙන් සාධාරණ ව්‍යාපාරිකවරු සාධාරණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නෙමෙයි ජාවාරම් කරුවන් වෙනුවෙන් තමයි මේ පනත් සියල්ලම ගේන්නේ අපි දැක්කා සීනි වංචාවේදී අර හොරා පොලිස් සෙල්ලම ඒ සීනි වංචාවේදී ඒ සීනි වංචා කරුවන්ට අවශ්‍ය තරමේ ලාභය උපයන්න අවස්ථාව ලබා දීලා ඊට පස්සේ ඒක නතර කරන්න උත්සාහයක යෙදෙනා විදිහට චිත්‍රපටයක් මේ රටේ ජනතාවට පෙන්වන. ඒ වගේම තමයි අද මේ කළු සල්ලි සුදු කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඔව්.
2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී තේ කටයුත්ත සිදු වුණා. මේ වගේ පනතක් ලබා දුන්නා, ඉදිරිපත් කරා. නමුත් අපි බලන්න ඕනේ ඒකේ සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණද නැද්ද කියන. ඒ සාර්ථක ප්‍රතිඵලයක් ඒ පනතෙන් ලැබුණා නම් තවත් ඒ ආකාරයෙන් පනතක් ලබා දීම සාධාරණයි. නමුත් මේ ආර්ථික විශේෂඥයින් සියලුම දෙනා
මන්ත්‍රීතුමා අවසන් කරන කාලය අවසන් වෙලා
තියෙනවා. ලක්ෂ්මන් මැතිතුමා වුණත්, මාචාර්ය අධිපතිතුමා වුණත් ප්‍රකාශයට පත් කරලා තිබ්බා මේ සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණ නැහැ කියලා. ඒතකොට මේ සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණ නැති ඒ වගේම පනතක් නැවත ගැනීමට ප්‍රධානම හේතුව මොකද්ද? මේ රටේ ජනතාවට හොඳට තේරුම් අරන් තියෙනවා මේ මැති ඇමතිවරුන්ගේ මේ මැතිවරු ව්‍යාපාරිකයින්ට පමණක් නෙමෙයි, මේ මැති ඇමතිවරුන්ගේ කළු සල්ලි සුදු කරන්න මේ අවස්ථාවක් ලබාගෙන තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේ කටයුත්තක් අද සිදු වෙන්නේ. ඒකින්ද මේ ව්‍යාපාරික ප්‍රජාවට පමණක් නෙමෙයි, මේ ජාවාරම්කරුවන්ට පමණක් නෙමෙයි, මේ ආණ්ඩුව දැන් රටේ ජනතාව රවට්ටලා ආණ්ඩුවට ආවේ තමන්ගේ නඩු ටිකෙන් බේරෙන්න, තමන්ගේ නඩු ටිකෙන් නිදොස් කොට නිදහස්
අවසන් කර ගන්න මන්ත්‍රීතුමා කාලය අවසන් වෙලා තියෙනවා.
නඩු ටිකෙන් නිදහස් කොට නිදහස් කරලා ඒ මදිවට ඔය හොරකම් කරපු සල්ලි ටිකත් කළු සල්ලි ටිකත් සුදු සල්ලි බවට, නීත්‍යානුකූල සල්ලි බවට පත් කරගන්න ඕන නීත්‍යානුකූල කටයුත්ත අද පාර්ලිමේන්තුවේ 3-2 උපයෝග කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ 3-2ක් උපයෝග කරගෙන තියෙන ජනතාව වෙනුවෙන් නෙමෙයි, මේ ජනතාව වෙනුවෙන් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න, ගරු මන්ත්‍රීතුමා
කරුවන් වෙනුවෙන්, ඒ වගේම හොර තක්කඩි දේශපාලඥයන් වෙනුවෙන් කියන එක ඉතාම පැහැදිලි.
සුති ගරු මන්ත්‍රීතුමා, ගරු අමාත්‍ය ආචාර්ය නාලගොඩිය අමාත්‍යතුමා, විනාඩි 13ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, අද වන විට කොළඹ කොටස් වෙළඳපොළ යළිත් වතාවක් ආසියාවේ සක්‍රියම කොටස් වෙළඳපොළ බවට පත් වෙලා තිබෙනවා. මේ වසරේ පළවෙනි මාස 7 තුළ ආයෝජකයන්ට 32% පමණ ඉහළ ප්‍රතිලාභ ලබා දුන් කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැය රුපියල් බිලියන 4ක පමණ ඉහළ අගයකට අවිල තිබෙනවා. සමස්ත මිල දර්ශකයේ මේ වනට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 9000ක් මෝල තිබෙනවා. කොරෝනා අර්බුදය නිසා අපේ බොහෝ වැඩ කටයුතුට බාධා පැමිණලා තිබුණත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය ගැන විශ්වාසය තබමින් විශාල පිරිසක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ අතර කොටස් වෙළඳපොළ ගැන පූර්ව දැනුමක් හෝ පළපුරුද්දක් නැති විශාල පිරිසකුත් සිටිනවා. කොටස් වෙළඳපොළේ ශීඝ්‍ර වර්ධනය ගැන සතුටු වෙන ගමන්ම ඒ ක්‍රියාකාරීව ආරක්ෂා කිරීමත් කොටස් වෙළඳපොළ නියාමනය කරන සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ වගකීමක්. වර්තමානයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභා පනත අවුරුදු 34ක් පමණ පැරණි. අදාළ නීති වර්තමාන ගැලපෙන පද යාවත් කාලින කොට ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කිරීම සඳහායි අද මේ අපි විවාදයට ගන්න පනත හඳුන්වා දෙන්නේ. මේ පනතේ වැදගත්කම පහදා දීම සඳහා මම කැමැති ඔබේ මතකයේ වසර දශකයක පමණ ඉතිහාසයට ගෙනියන්න. History can always repeat. Therefore it is good to know the history. 2009 වසරේදී යුද්ධය අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයේ තිබුණේ දළ ජාතික නිෂ්පාදනයේ 22% පමණ පහළාගියක. බොහෝ ලැයිස්තුගත සමාගම්වල කොටස් සැලවීමෙන් තිබුණේ ඒවායේ සැබෑ වටිනාකම වඩා අඩු මිලකටයි. යුද්ධය අවසන් කාලයේ වන විට මේ රටේ හැම කෙනෙක් වගේ දැනගෙන හිටියා ශ්‍රී ලංකා රජයේ යුද්ධය ජයග්‍රහණය කරන බව. කොටස් වෙළඳපොළේ හිටපු පළපුරුදු ආයෝජකයන් මේ අනුව සක්‍රිය වෙන්න පටන් ගත්තා. යුද්ධය අවසන් වීමට මාස කිහිපයකට පෙර සිටම කොටස් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත්තා. යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේ ඒකක 2200ක් වශයෙන් පැවති කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකයේ එම වසර අවසන් වන විට ඒකක 3385 දක්වා ඉහළ ගියා. 2009 වසර තුර පමණක් වර්ධන වේගයේ 125% පමණ ඉහළගයක් වුණා. 2009 මැදවනතුරු කොටස් වෙළඳපොළේ සක්‍රියව සිටියේ ආයතනික ආයෝජනිකයන්, ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් සහ පළපුරුදු කේවල ආයෝජකයන් රීටේල් ඉන්වෙස්ටර්ස් පමණයි. නමුත් කොටස් වෙළඳපොළේ ශීඝ්‍ර වර්ධනය හා ඒට ලැබුණු මාධ්‍ය ප්‍රචාරණ නිසා ආධුනික ආයෝජකයන් විශාල වශයෙන් වෙළඳපොළට ආර්ජුන වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ උද්‍යෝගිමත් ගනුදෙනු නිසා කොටස් වෙළඳපොළ 2010 වසරේදී 96% පමණ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුවා. මේ කාලේ වෙන විට ලංකාවේ ආර්ථිකයක් ඉතාමත්ම සුබදායි දිශාවකට යොමු වෙලා තිබුණේ. මහබැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2009 වසරේදී 4.8% අතර 2010දී 7.9% දක්වා ඉහළ ගොස් තිබුණා. දක්ෂිණ හා කොටනායක අධිවේගී මාර්ග, මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපළ, නොරිච්චවල තාප බලාගාරය, මහින්දෝද විද්‍යාගාර, දැදුරුවේ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ නගර නවීකරණය වැනි ව්‍යාපෘති රාශියක් රට පුරා ක්‍රියාත්මක වීම පැවතුණා. විදේශ ආයෝජකයන් නැවත ලංකාවට එන්න පටන් ගන්න තිබුණා. ආර්ථිකයේ මේ පුනරුද්‍යත් කොටස් වෙළඳපොලේ ධනාත්මක වර්ධනයට එදා හේතුවක් වුණා. ඒ කෙසේ වෙතත් විශාල වශයෙන් කේවල ආයෝජකයන් වෙළඳපොලට ආකර්ෂණය වීම නිසා ගැටලු තහගත තත්ත්වයක් නිර්මාණය වුණා. කොටස් වෙළඳපොල කියලා කියන්නේ අවදානම් සහගත ආයෝජනයක්. ඒ නිසාම තමයි ප්‍රතිලාභත් වැඩි. ඒ නිසා මෙහි ආයෝජනය කරන්නන් තොරතුරු හා දත්ත පදනම්ව තමුන්ගේ ආයෝජන කළ යුතුයි. නමුත් අවාසනාවකට වගේ මේ කාලේ කොළඹ කොටස් වෙළඳපොලට ආකර්ෂණය වූ බොහෝ නවකයන් ගනුදෙනු කළේ එවැනි දැනුමක් ඇතුව නෙවෙයි. ඔවුන් බොහෝ දුරට කළේ කටකතා මත පදනම්ව තම ආයෝජන කිරීම හෝ තව කෙනෙක් අනුකරණය කිරීමයි. ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, අදත් මේ තත්ත්වය සිදු වෙමින් පවතිනවා. 2011 පළවෙනි කාර්තුව පමණ වන විට වෙළඳපොලේ පසුබැස්මක් ඇති වුණා. පළපුරුදු ආයෝජකයෝ කල්වේල ඇතුවම වෙළඳපොලෙන් ඉවත් වුණ අතර ආධුනික ආයෝජකයන් අතර මහා කලබගැන්නක් ඇති වුණා. ඔවුන් සියලු දෙනාම දිගින් දිගටම කොටස් විකිණීමට පටන් ගත්ත නිසා වෙළඳපොල ආගේ ශීඝ්‍රයෙන් පහත වැටෙන්න පටන් ගත්තා. මේ අස්වාභාවික තත්ත්වය මාස ගණනාවක් පැවතුණා. වෙළඳපොල කඩා වැටෙන විට ඒ ගැන විවිධාකාර අර්ථ නිරූපණ මතුවුණා. සමහර අය කිව්වා මේක ආයෝජකයන් පිරිසගේ වරද කියලා. තව සමහරු කිව්වා මේ කොටස් වෙළඳපොල නියාමනය කරන කොමිෂන් සභාවේ වරද කියලා. රටේ සිදුවීම් පැවතුන ශීඝ්‍ර ආර්ථික වර්ධනය නිසා කර කියා ගන්න දෙයක් නැතුව සිට විපක්ෂයටත් මේ හොඳ අවස්ථාවක් වුණා. ඒ අය විපක්ෂය මොරදිය මාළුව බාන්න පටන් ගත්තා. ඕන් කිව්වා කොටස් වෙළඳපොල අර්බුදයට වක් කියන්නේ ආණ්ඩුවයි කියලා. කෙසේ වෙතත් කොටස් වෙළඳපොල දිගින් දිගටම කඩා වැටෙන විට එවකට සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය ඉල්ලා අස්සුණා. මේ අවස්ථාවේ රජයේ එක්තරා ව්‍යාපාරිකයෙක්ව සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කරා. අවාසනාවකට වගේ ඔහු හිටපු දේශපාලනඥයෙක්. ඔහු සභාපති වශයෙන් පත්වන විටම පූර්ව නිගමනයකට පැමිණ සිටියා කොටස් වෙළඳපොල අර්බුදයට හේතුව යම්කිසි ආයෝජකයන් පිරිසක් කියලා. ඒ නිසා අර්බුදයට විසඳුම් හොයීමේ පැත්තක තියලා ඔහු මේ ආයෝජකයන් පස්සේ එළවන්න පටන් ගත්තා. ඔවුන්ට එරෙහිව විවිධාකාර විමර්ශන පටන් ගත්තා. පනතේ සීමාවන්ට යටත්ව නියාමනය කරන වෙනුවට ඔහු කලින් නැති බලයක් ආරෝපණය කරගෙන නීතිය නමන පොලිස් කාර්යගි චරිත පණ ගැන්වීම. ඒ අවස්ථාවේ එදා විපක්ෂයත් ඔහුට විශාල අනුබලයක් ලබා දුන්නා. 2011 පෙබරවාරි සිට 2012 ජූලි මාසය වෙනතුරු මාස 18ක කාලයේ මේ නිසා කොටස් වෙළඳපොළට හිතකර කාලයක් වුණේ නැහැ. රටේ ආර්ථික ඉතාමත්ම ධනාත්මක ඉදිරියට යමින් තිබුණු අවස්ථාවක ඒට සමානුපාතිකව වර්ධනය වෙනවා වෙනුවට සිදු වුණේ කොළඹ කොටස් වෙළඳපොළ දිගින් දිගටම කඩා වැටීමයි. මීට අමතරව කොටස් වෙළඳපොළ විශාල වශයෙන් අපවාදයට ලක් වූ පම්පෙන් දම් ස්ටොක් මාකට් මාෆියා වැනි සියලු චෝදනා එල්ල වුණේ මෙන්න මේ කාලේ. මේ සියල්ලම බරපතල හානි අවසානයේ සිදු වුණේ කුඩා පරිමාණ කේවල ආයෝජකයන්ට. ඒ නිසා රජයට වගකීමක් තිබුණා ඔවුන්ට විසඳුමක් ලබා දෙන්නට. මෙන්න මේ අර්බුදකාරී තත්ත්වයට පිළියම් ලැබීම සඳහා තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2012 අගෝස්තු මාසයේදී සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත්කොට එවකට සංචාරක මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරමින් සිටි මාව සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කළේ. මේ වගකීම බාරගත් පසු මා කළේ තත්ත්වය හොඳින් අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මට පෙනී ගියා අපහමුවේ අභියෝග රසක් තිබුණත් ඒවා විසඳිය නොහැකි අභියෝගයන් නොවන බව. ඒ නිසා ඉතා කෙටි කාලයක් තුළ අනෙකුත් කොමිෂන් සභා සාමාජිකයන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් අය සමග සාකච්ඡා කොට ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය හා නියාමනය සඳහා ප්‍රමුඛතා හතක් අපි හඳුනා ගත්තා. නියාමනය සඳහා රෙගුලර් ශක්තිමත් කිරීම, ස්ට්‍රෙන්ත්නින් ද රෙගුලේෂන්ස්, යටිතල පහසුකම් වර්ධනය කිරීම, අප්ග්‍රේඩින් ද ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, සුරකුම්පත් උපකරණ වැඩි කිරීම, එක්ස්පෑන්ඩින් ද ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කිරීම, ඉන්ක්‍රීසින් ලික්විඩිටි ඉන් ද මාකට්, වෙළඳපොළ ආයෝජකයන් තුළ දැනුම වැඩි කිරීම, ඉම්ප්‍රූවින් මාකට් අවයානස්, විදේශ ආයෝජකයන්ගේ සහභාගිත්වය වැඩි කිරීම, ඉන්ක්‍රීසින් ෆොරින් පාර්ටිසිපේෂන් හා කොටස් වෙළඳපොළ අසාමූහිකරණය, ඩිමියුචුවලයිසින් ද ස්ටොක් මාකට්. මේ තමයි අපි ගෙනාපු විසඳුම්. අද අපි මේ විවාද කරන නව පනත අයිති වෙන්නේ මේ ප්‍රමුඛතා අංක 1 වන නියාමනය සඳහා වූ රෙගුලාසි ශක්තිමත් කිරීමටයි. වර්තමාන කොටස් වෙළඳපොළ අභියෝගයට මුහුණ දෙන්නට නම් සියල්ලටම පෙර දශක 3ක් පමණ පැරණි සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභා පනත යාවත්කාලීන කළ යුතු බවට පෙනී ගිය නිසා අපි ඒ කටයුත්තට අත ගැහුවා. 1987 පනතේ තිබුණු අඩුපාඩු අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම විවිධ රටවලදී පනත් අධ්‍යයනය කරා. අන්තර්ජාතික උපදේශකයන්ගේ සහයත් විටමිට ලබා ගත්තා. එවැනි දීර්ඝ අධ්‍යයනයකින් පසුව තමයි මේ පනත සකස් කිරීම සිදු වුවේ. මේ පනතේ වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ සාධාරණ හා පාරදුෂ්‍ය වෙළඳපොළක් නිර්මාණය කිරීමට. කුඩා කේවල ආයෝජකයන් ආරක්ෂා කිරීම එහි විශේෂත්වයක් වෙනවා. ආයතනික ආයෝජනකයන්ට මෙන් පහසුවෙන් තොරතුරු ලබා ගැනීම හැකියාව සමහර විට ඔවුන්ට නැහැ. ඒ නිසා මේ නව පනත හරහා කේවල ආයෝජකයන්ට තොරතුරු ලබා දීමේදී ඇතිවන අසමුලිත තත්ත්වයන් අවම කිරීමට අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම නව විධාන හඳුන්වා දීමේදී වෙළඳපොළ වර්ධනය, මාකට් ඩිවලොප්මන්ට් සහ වෙළඳපොළ නියාමනය, මාකට් රෙගුලේෂන් යන එකිනෙකට ප්‍රතිවිරුද්ධව හැසිරෙන සංකල්ප අතර තුලනයක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. වර්තමාන පනත හරහා කොටස් වෙළඳපොළ අක්‍රමිකතා සඳහා දඬුවම් ලබා දීමේදී බොහෝ සීමාවන් තිබෙනවා. උදාහරණයක් වශයෙන් නඩුවක් පැවරිය හැකි අපරාධ නඩු විධානය යටතේ පමණයි. සිවිල් නඩු විධි විධාන වලට ඉඩක් නැහැ. මේ නිසා අසාධාරණයක් වූ අයකට වන්දි ලබා ගැනීමේ අවස්ථාව වර්තමාන පනත යටතේ නැහැ. මේ තත්ත්වය අලුත් පනත හරහා නිවැරදි කර තිබෙනවා. 2014 වන විට මේ පනත බොහෝ දුරට අවසන් වෙලා තිබුණා. පසුගිය රජයේ ඒ තවදුරටත් ඉදිරියට ගෙන ගියා. නමුත් අපි පුදුම වෙනවා පසුගිය වසර 5ක කාලය තුල පසුගිය රජයට මේ පනත අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වීම ගැන. අපේ තුන් අවුරුදු සැලැස්ම යටතේ හඳුනාගත් ප්‍රමුඛතා 7 ක්‍රියාවට නැංවීම සඳහා අපි දසවැදෑරුම් වැඩපිළිවෙළ සකස් කොට ඒ ක්‍රියාත්මක කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඊට කෙටි කාලයක් තුළ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූ අතර කඩාවැටි පිටුපු කොටස්වලද පිළ රටේ ආර්ථික වර්ධනයට සමානුපාතිකව ඊට වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. 2012 අගෝස්තු සිට 2014 අවසන් වන කාලය කොටස්වලද පිළ ස්වර්ණමය යුගයක් වුණා. 2011 2012 කාලය තුළ කඩාවැටෙන කොටස්වලද පිළ යලි පණ ගන්නවා ඊට ඉහළ අගයකට ගේන්න අපිට පුළුවන් වුණා. වෙළඳපොළ සංඛ්‍යා ලේඛන හරහා මේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අවබෝධය ලබා ගන්න පුළුවන්. 2009 2014 කාලය තුළ කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශකයේ 255% ඉහළ ගියා. කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය 535% වර්ධනය වුණා. දෛනික පිරුවටම 205% ඉහළ ගියා. සමාගම් ණය වෙළඳපොළ 6390% වර්ධනය වුණා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 22% 136% දක්වා වර්ධනය වුණා. 2014 වසර අවසන් වනට මහා බ්‍රිතාන්‍ය කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල් සංගරාව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොළඹ කොටස් වෙළඳපොළ එවකට ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොළ ලෙස හඳුනාගෙන තිබුණා. කොටස් වෙළඳපොළට පස්ස අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරමින් 2020 වන විට කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නංවන විධිමත් සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබුණා. We had planned to achieve about $25 billion through organic growth in a fast growing market. Another $30 billion through new listings. $30 billion by introducing structured products. And another $5 billion through cross-border listings. We were very confident that we could achieve this. Unfortunately, the previous government failed to take these ideas forward. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලවත් වෙන විට පැවති ආර්ථික මට්ටමට සාපේක්ෂව 2014 අවසන් වන විට මේ රටේ ආර්ථික ඉතාමත්ම ස්ථාවර මට්ටමක තිබුණා. 2005 2014 කාල සීමාව තුළ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 20.7 සිට ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා 4 ගුණයකින් ප්‍රසාර වෙලා තිබුණා. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1062 සිට ඇමරිකානු ඩොලර් 3853 දක්වා වර්ධනය වෙලා තිබුණා. විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමරිකානු ඩොලර් බිලියන 8.3 දක්වා වැඩි වෙලා තිබුණා. වාර්ෂික විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 980 සිට ඇමරිකානු ඩොලර් බිලියන 3700 දක්වා වැඩි වෙලා තිබුණා. විරකියාව 8.3 සිට 4.3 දක්වා අඩු වෙලා තිබුණා. අයවැය පරතරය 7.5 සිට 5.7 දක්වා අඩු වෙලා තිබුණා. දුගී බව 15 සිට 6 දක්වා අඩු වෙලා තිබුණා. රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස 102.3 සිට 76.7 දක්වා අඩු වෙලා තිබුණා. ත්‍රස්තවාදී මේ රටින් තුරන් වෙලා සාමකාමී රටක් බවට ලංකාව පත් වෙලා තිබුණා. එවැනි රටක් තමයි 2015 දී යහපාලන රාජ්‍යයට අපි බාර දුන්නේ. සීලු දිනාගෙන් බලාපොරොත්තු වුණේ ආර්ථිකය අපි බාර දුන්න තැන ඉඳලා තවත් ඉහළටම යාවි කියලා. කොටස් වෙළඳපොළ ගැනත් අපි තිබේ ඒ වගේම බලාපොරොත්තුවක්. බන්දේශික තබා බාර දුන් රට සාර්ථකව පාලනය කරමින් ඒ තවදුරටත් සංවර්ධනය කරනව වෙනුවට යහපාලන රාජ්‍ය කියලා ඉතා කෙටි කාලය තුළ වැරදි රාශියක් කර ගැනීම. මොනවද ඒ වැරදි? ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය පවත්වා ගැනීමට ඉතා වැදගත් වූ කොළඹ වරාය නගරයේ අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් මහා පරිමාණ ව්‍යාපෘති හිටිය DCL නවතා දැමුව. බලයට පත් වී මාස 3ක් යනට පෙර ආන්දෝලනාත්මක මහා බැඳුකු බැඳුම් කර මංකොල්ලේ කරා. රටේ ස්වාධිපත්‍ය පාවා දී විදේශ රටවලදී දණින් වැටුණා. නිසි නායකත්වයේ නොමැතිව රාජ්‍ය පරිපාලනය අවුල් කරගත්තා. විශාල වශයෙන් ණය ගන්න පටන් ගත්තා. බුද්ධ්‍යාංශ දුර්වල කොට රටේ ආරක්ෂාව අනතුරේ හෙලා ගත්තා. මහා පරිමාණ දේශපාලන පිළිගැනීම් ක්‍රියාදාමයක් ආරම්භ කරා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවැනි ගමනක ප්‍රතිඵලයක් ලෙස 2015 අවසන් වන විට ඉතා හොඳ වර්ධන වේගයක් පෙන්වමින් තිබුණු ලංකාවේ ආර්ථික වර්ධනය කිසිදු ගෝලීය අර්බුදයක් නොතිබුණු පස්වසර තුළ ඉතා කනගාටු ලෙස මන්දගාමී වුණා. 2015 5% වර්ධන වේගය අඩු වුණා. 2014 4.5% අඩු වුණා. 2017 3.9%, 2018 3.1%, 2019 2.1%. මේ විදිහට ගියා නම් කොරෝනා ආවත් නැවත් මේ රට විශාල ආර්ථික අර්බුදයකට යන්නට නියමිතව තිබුණා. 2015 2019 කාලේ රටේ ආර්ථිකය අවුල් කරගත් ආකාරයටම යහපාලන රජයේ කොටස් වෙළඳපොළ වර්ධනයත් අවුල් කරගත්තා. 2015 2019 කාලේ කොටස් වෙළඳපොළ සංඛ්‍යා ලේඛන 2014ක සංඛ්‍යා ලේඛනයක සංසන්දනය කරාම අපිට මේක දකින්න පුළුවන්. සමස්ත මිල දර්ශකයාගේ 2014 සිට 2019 දක්වා 7299 සිට 6129ට අඩු වුණා. වාර්ෂික ප්‍රතිලාභ 23.5 සිට 1.3ට අඩු වුණා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඇමරිකානු ඩොලර් බිලියන 23.69 සිට 15.7ට අඩු වුණා. දෛනික පිරිවැටුම රුපියල් මිලියන එක්දාසාරිසි පහලසට හත්සය කොල හට අඩුවන. වෙළඳපොර ප්‍රාග්ධනීකරණය දළදෑතක නිෂ්පාදනය ප්‍රතිශතයක් සියයට 31.7 හතේ සිට සියයට 19 දක්වා අඩුවන. මේ වන විට වර්තමාන රජය ගෝලීය කොරෝනා අර්බුදයක් හමුවේ දුෂ්කරතා රාශියක් මැද ඉදිරියට ගමන් කරමින් සිටිනවා. පසුගිය වසර පහටම නොදුටු සංවර්ධන ක්‍රියාදාමයක් මේ වසර එකහමාර තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා තමයි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිවෙන්නේ, පාලන් දසදහසක් ඉදිවෙන්නේ, පාසල් දහසක් ජාතික පාසල් බවට පත් වෙන්නේ, වැව්වමුණු 14,000ක් ප්‍රතිසංස්කරණය වෙන්නේ, එක ගමකට එක ගයක් ඉදිවෙන්නේ, නාගරික නිවාස මහල් 60,000ක් ඉදිවන්නේ, සියක් නගර සංවර්ධනය වෙන්නේ, මුළු රටම ඩිජිටල් කරණය වෙන්නේ, සෑම පවුලකටම පානීය ජලය ලැබෙන්නේ, රට කාබනික පොහොර භාවිතයට යොමු වෙන්නේ, පුනර්ජනනීය බලශක්තියට රට යොමු වෙන්නේ. ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා කොටස් වෙළඳපොළ කියලා, කියන්නේ රටක ආර්ථිකයේ බැරෝමීටරය කියලා. ඒ අනුව 2015-2019 කාලේ රටේ ආර්ථික සිදුව පසුබැස්ම කොටස් වෙළඳපොළට බලපෑවා. ඒ වගේම අද කොටස් වෙළඳපොළ හරහා අපට දකින්න තිබෙන්නේ රටේ ආර්ථික කලමනාකරණය ගැන ජනතාව තුළ ඇති විශ්වාසයයි. ඒ කොටස් වෙළඳපොළ සංඛ්‍යා ලේඛන වලින් පෙනී යනවා. මොනවද සංඛ්‍යා ලේඛන? 2019 හා 2021 අගෝස්තු මාසයේ සංසන්දනය කරාම සමස්ත මිල දර්ශකයේ ඒකක 6129 සිට 8997 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික ප්‍රතිලාභ 1.3 සිට 32.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 15.7 සිට 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 711 සිට 4000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ජල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතය 19 සිට 26.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි, මේ විශ්වාසය අපි තවදුරටත් පවත්වා ගන්න යුතුයි. වෙළඳපොළ සිටින ආයෝජකයන් ආරක්ෂා කළ යුතුයි. වරාය නගරේ වැනි සංවර්ධන කටයුතු සඳහා සහභාගී වෙන දේශීය හා විදේශීය ආයෝජකයන් තුළ ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ගැන විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ නිසා මේ නව පනතටත් අද පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබෙන අනෙක් පනත්වලටත් තමුන්නාසලා සියලු දෙනාගේම සහය බලාපොරොත්තු වෙමින් මම නවතිනවා. මේ මගේ සම්පූර්ණ කතාව හැන්සත් ගත කරන ලෙස මම ඉල්ලා සිටිනවා.
ස්තුතියි ගරු අමාත්‍යතුමා. ගරු තවරාජා ආර්සන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා.
තලමයි දාංගුන්ද කෞරව உறுப்பினர் அவர்களே, இன்று ஏற்றுமதி இறக்குமதி சட்டமூலம் சம்பந்தமான விவாதமும், நேற்று நியாயமான விலையில் பொருட்களை வழங்க வேண்டும் என்ற அடிப்படையில் அவசரகால சட்டமூலமும் கொண்டு வந்து 3-2 பெரும்பான்மை இருப்பதன் காரணமாக அதனை நிறைவேற்றக்கூடிய சக்தி அரசு சிறப்புக்கு இருக்கின்றது. இருந்தும் இந்த சந்தர்ப்பத்திலே எங்களாலும் சில கருத்துக்களை முன்வைக்க வேண்டிய ஒரு சந்தர்ப்பம். அந்த அடிப்படையில் இந்த நாட்டில் இப்பொழுது கொரோனா என்கின்ற கொடிய நோய் பரவிக்கொண்டிருக்கிற இந்த காலகட்டத்தில் இந்த அரசாங்கம் சில இறக்குமதி பொருட்களுக்கு தடை விதித்து இன்று மக்கள் மீது பல சுமைகளை சுமத்துகின்ற ஒரு செயற்பாட்டிலே இப்பொழுது இறங்கி இருக்கின்றது. இந்த சுமை என்பது சர்வசாதாரணமாக வாழுகிற மக்கள் மீது ஏற்படுத்தப்பட்ட பெரிய ஒரு அநீதியாக நாங்கள் இதனை பார்க்கின்றோம். எந்த ஒரு தனி மனிதனும் வாழ முடியாத ஒரு சுமையை இந்த அரசாங்கம் மக்கள் மீது சுமத்தி இருக்கிறது. இதையெல்லாம் ஏற்படுத்திவிட்டு இன்று வெறுமனே எதிரணியில் இந்த பிழைகளை எல்லாம் தூக்கி போடுகிற ஒரு வேலைத்திட்டத்தை நீங்கள் முன்னெடுத்திருக்கிறீர்கள். குறிப்பாக விவசாயிகளிலே இந்த அரசாங்கம் கை வைத்திருக்கிறது. நிச்சயமாக நீங்கள் அந்த விடயத்தில் தோல்வி காணப்போகிறீர்கள். சேதனை பசலையை இப்பொழுது கொடுப்பதாக நீங்கள் உறுதியளித்திருக்கிறீர்கள். ஆனால் இந்த நாட்டிலே விவசாயம் மிகவும் ஒரு உன்னத வளர்ச்சியிலே சென்று கொண்டிருக்கிறது. ஒரு ஏக்கருக்கு 50 மூடை நெல் அறுவடை செய்யக்கூடிய வகையிலே விவசாய வளர்ச்சி போய்கொண்டிருக்கிற இந்த காலகட்டத்தில் மீளவும் 25 வருடம் பின்னோக்கிய ஒரு செயற்பாட்டை இந்த அரசாங்கம் முன்னெடுத்துக் கொண்டிருக்கிறது. அந்த வகையிலே நான் சொல்கிறேன், இந்த விவசாய ரீதியாக நீங்கள் சேதன பசலை சம்பந்தமான விடயத்தை நீங்கள் தோல்வி காணப் போகிறீர்கள். மக்கள் வீதிக்கு இறங்கப் போகிறார்கள், உங்களுக்கு தகுந்த பாடங்களை வழங்கப் போகின்றார்கள் என்பதைத்தான் என்னால் சொல்ல முடியும். அவ்வாறு அது இருக்கின்ற பொழுது நாங்கள் எங்களுடைய மக்கள் சம்பந்தப்பட்ட விடயத்தை இந்த உயரிய சபையிலே எடுத்துரைக்க வேண்டும். உங்களுக்கு தெரியும், 2009 பாரிய ஒரு இன அவலத்தை சந்தித்த எங்களுடைய தமிழ் சமூகம் இந்த வரைக்குமாக இந்த அரசாங்கத்தால் ஒரு சீரிய நடைமுறை இல்லாது எங்களை தொடர்ச்சியாக எங்களுடைய மக்களை கொண்டிருக்கிறது. இப்பொழுது அபிவிருத்தி பொருளாதார மேம்பாடு என்று சொல்கிறீர்கள், ஆனால் எங்களுடைய தமிழ் மக்களை பற்றி கொஞ்சம் கூட நீங்கள் சிந்திப்பதாக தெரியவில்லை. இன்று வடகிழக்கு பிரதேசங்களிலே அதிகமான இடங்களில் எங்களுடைய மக்கள் மீள குடியமர முடியாத ஒரு நிலைமையிலே இருக்கின்றார்கள். சில இடங்களிலே குடியேற்றப்பட்டிருந்தாலும் அவர்களுடைய அடிப்படை வசதிகள் செய்து கொடுக்க முடியாத ஒரு அரசாங்கமாக இந்த அரசாங்கம் இருந்து கொண்டிருக்கிறது. குறிப்பாக திருக்கோவிலே
4
வீடுகள் தேவை இருக்கின்ற பொழுது இட்டவரைக்குமாக அங்கே 470 வீடுகள் தான் வழங்கப்பட்டிருக்கிறது. ஆனால் இன்னும் 594 வீடுகள் வழங்கப்பட வேண்டும். இன்னும் அந்த மக்கள் முழுமையான ஒரு மீள் குடியேற்றத்தை அவர்கள் அடையவில்லை. ஆனால் அங்கு ஒரு சீரான போக்குவரத்தோ அல்லது சுத்தமான குடிநீரோ மலசன வசதிகளோ இல்லாத ஒரு நிலைமையிலும் பாடசாலைகள் கூட இயங்க முடியாத நிலைமையிலேயும் அந்த திருக்கோவில் பிரதேசத்திலே எங்களுடைய மக்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இன்னும் எங்களுடைய மக்களை மீள் குடியேற்றத்துக்குரிய நடவடிக்கையை இந்த அரசாங்கம் எடுக்கவில்லை.
ஒத்துவில்
பிரதேசத்தில் கூட 2017 அந்த மக்களை குடியமர்த்த வேண்டும் என்ற அடிப்படையில் நாங்கள் பல முயற்சிகளை மேற்கொண்டாலும் அதுவும் ஒரு தாமதமான ஒரு நிலப்பாடு தான் இப்பொழுது இருந்து கொண்டிருக்கிறது. 204 குடும்பங்கள் குடியமர்த்துவதற்குரிய பணிகளை முன்னெடுத்து இப்பொழுது 102 குடும்பங்களை குடியமர்த்துகின்ற ஒரு வேலை திட்டம் தான் முன்னெடுக்கப்பட்டுக் கொண்டிருக்கிறது. அதுவும் திருப்திகரமான ஒரு வேலையாக இருக்கவில்லை. எனவே அது மாத்திரமல்ல, அவ்வாறு வீட்டு திட்டங்கள்
வழங்கப்படுகின்ற
திட்டங்களை முன்வைக்கின்றார்கள். புதர்வாழ்வு புனரமைப்பு வேலைக்கான குடும்ப பதிவு அட்டை என்ற அடிப்படையில் 90 பாதிக்கப்பட்ட அந்த அடிப்படை அட்டையை வைத்துக் கொண்டு இந்த இடம்பெயர்வின் காரணமாக பல உயிர்களை எங்களுடைய தமிழர்கள் இழந்திருக்கின்றார்கள். அதையெல்லாம் பொருட்படுத்தாது இந்த புதர்வாழ்வு அட்டையை மட்டும் வைத்திருப்பதற்கு வீடு என்கின்ற ஒரு அடிப்படையிலே வீட்டு திட்டத்தை வழங்குகின்றார்கள். இது ஒரு அநீதியான ஒரு விடயமாக இருக்கின்றது. எனவே புனர்வாழ்வு புனரமைப்பு அந்த அமைச்சு இந்த விடயத்தில் கவனம் எடுக்க வேண்டும். கவனம் எடுத்து எங்களுடைய மக்களை